දෛ ගෞරවනීය මෑණියුරනි සද්ධාවන්ත පින්වත්නි අපි මේ නිස්සරණනේ පවත්වන 210 වන භාවනා වැඩසටහනේ තෙවන ධර්ම දේශනා වාරයේ සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතුන්නම් භික්කවේ සතිපට්ඨානානං සමුදයංච අත්ථගමංච දේසිස්සාමි තං සුනාත කෝච භික්කවේ චිත්තස්ස සමුදයෝ නාම රූප සමුදයා චිත්තස්ස සමුදයෝ නාම රූප නිරෝධා චිත්තස්ස අත්ථගමෝති. ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ 210 වන භාවනා වැඩමුළුවට මාත්‍රිකා වශයෙන් තියාගත්තේ සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ එන සමුදය සූත්‍රය. එතකොට එකතකින් මෙතෙන්දී අපිට සතිපට්ඨානය ගැනත් කතා කරන්න පුළුවන්. ඒ වගේමයි ඒ සතිපට්ඨානයට නැත්නම් ඒ සිහිය පිහිටවන ස්ථානයට මූලික වෙන හේතුව, ඒ ස්ථානය විශේෂයෙන් රඳාපවතින මූලික හේතුව නැත්නම් ආසන්න හේතුවත් බුදුරජාන් වහන්සේ මෙතෙන්දී පෙන්නලා තියෙනවා. ඒ නිසා පැති කීපයකින් අපිට ධර්මය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න තියෙන තැනක්. එතකොට මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මුලින්ම අපිට කියලා දෙනවා මේ කය කියන එක, කයනුපස්සනාව ගැන කියලා දෙනවා. ඉතින් අපි දන්නවා කයනුපස්සනාව කය මුල් කරගෙන අපි කරගෙන යනවා. මොකද කයනුපස්සනාවේ යෙදෙන්න අපිට සිහිය දියුණු වෙනවා, ඒත් එක්කම ප්‍රඥාවත් දියුණු වෙනවා. කයනුපස්සනාවේ ප්‍රතිඵලය වශයෙන් අපිට පුළුවන් වෙනවා හිත අතීතයෙන් අනාගතයෙන් මුදවගෙන වර්තමානයට ගන්න. ඒක ගැඹුරකට යනකොට මේ හිතේ තව තව සතිය දියුණු වෙන්න සම්පජඤ්ඤය දියුණු වෙන්න කයම භවිතා කරන්න පුළුවන්, ප්‍රඥාව දියුණු කරගන්න, සම්පජඤ්ඤය දියුණු කරගන්න. එතකොට තමයි අන්න කෙනෙකුට අවස්ථාව ලැබෙන්නේ කායනුපස්සනාව හරහාත් අර අනිශ්චිත හිතක් පවත්වන්න. කිසිය කොහෙවත් ඇසුරු නොකරන හිතක්. මුලින් කය ඇසුරු කළ පටන් ගත්තේ හැබැයි ඒකේ ටික ටික සතිය දියුණු වෙන්න ප්‍රඥාව වැඩෙන්න හිතට ප්‍රඥාව දියුණු වීම නිසාම අන්න කයෙන් පවා හිත අයින් වෙලා කයවත් ඇසුරු නොකර ඉන්න පුළුවන් තත්වයක් ඔන්න ඇති වෙනවා. ඒ අතින් බැලුවාම එතකොට මේ කයානුපස්සනාව හරහා බුදුරජාන් වහන්සේ කයෙනුත් නොඇලී ඉන්න පුළුවන් තත්වයකට අපිව එකරගෙන යනවා. එතකොට ඊළඟට අපි ඊයේ සාකච්ඡා කරා කොහොමද මේ වේදනාව සම්බන්ධයෙන් කියලා. එතකොට වේදනාවෙදිත් එතකොට කායික වශයෙන් මානසික වශයෙන් ඇති වෙන යම් යම් වේදනා ස්වභාවයන්, ඒ ස්වභාවය සැප වේදනාවක් වෙන්න පුළුවන්, දුක් වේදනාවක් වෙන්න පුළුවන්, එවත් නැත්නම් උපේක්ෂා වේදනාවක් වෙන්න පුළුවන්. මේ අවස්ථා තුනෙන් ඕනම වේදනාවක් දිහා බොහොම මධ්‍යස්ථ විදිහට බලනවා. සාමාන්‍යයෙන් අපි සැප වේදනාවක් දිහා බලන්නේ ඒකට නිකන් ලොල් වෙලා, ඒකට ඇලිලා, ඒක තව ටිකක් තියාගන්නේ කොහොමද කියලා වගේ ආකල්පයකින්. නමුත් මෙතෙන්දී එහෙම ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ වගේම යම් දුක් වේදනාවක් දිහා බලන්නේ ඒකත් එක යම් නොරුස්නා ගතියකින්, ගැටීමකින්. නමුත් මේ වේදනානුපස්සනාවේදී එහෙම ආකල්පයක් අපි ගාව නැහැ. ඒ වගේම උපේක්ෂා වේදනාවක් දිහා බලන්නේ නිකන් ඈලි මෑලි ගතියකින්, එපා වෙච්ච ගතියකින්. නමුත් ඒ බඳු ස්වභාවයකුත් මෙතන නැහැ. මෙතන බොහොම මධ්‍යස්ථ හැබැයි වුමනාවෙන් බලන ගතියක් තියෙනවා. එතකොට සැප වේදනාවකුත් ඇවිල්ලා යනවා, දුක් වේදනාවකුත් ඇවිල්ලා යනවා, නොදුක් නොසුව වේදනාවකුත් ඇවිල්ලා යනවා. යෝගාවචර බොහොම මධ්‍යස්ථව ඒ එන යන වේදනාවන් දිහා හොඳින් නිරීක්ෂණය කරනවා. ඇති වෙන නැති වෙන වේදනාවන් දිහා නිරීක්ෂණය කරනවා. මේ නිරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් වේදනාවේ ගැඹුරකට, එහෙම නැත්නම් වේදනාවේ ඊටාම සියුම් මට්ටම් වලට යන්න අවස්ථාව ලැබෙනවා. මුලින් එකක් වශයෙන් වැටහිච්ච වේදනාවන් ඔන්න රසක් වශයෙන් වැටෙන්න පුළුවන්. මේ එක එක කුඩා කුඩා වේදනාවන් පවා ඇති වෙලා නැතිලා යන හැටි ඔන්න යෝගාවචරයේකට දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ එතකොට වේදනානුපස්සනාව හරහාත් සෑහෙන සතිය දිනු කරගන්න අවස්ථාව ලැබෙනවා. සම්පජඤ්ඤය දිනු කරගන්න නැත්නම් ප්‍රඥාව දිනු කරගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. අන්තිමට අන්න වේදනාවෙනුත් වේදනාව නිරීක්ෂණය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන්ුත් වේදනාවෙනුත් හිත මුදවගෙන වේදනාවනුත් හිත අයින් කරගෙන අනිසිත ස්වභාවයකට එන්න අවස්ථාව මඟ සලසලා දෙනවා. ඊට මේ බුදුරජාන් වහන්සේ දෙන කමඨහන් එකතකින් හරි ක්‍රමානුකූල ස්වභාවයක්. එහෙම නැත්නම් පීවරෙන් පීවර ඉදිරියට යන ස්වභාවයක්. ඒ කමඨහන වැඩෙන්න හිත ඊළඟ සූක්ෂම මට්ටම් වලට ක්‍රමානුකූලව පත් වෙන ස්වභාවයක් තියෙනවා. ඒක මේ අපිට බලෙන්පත් කරන්න බෑ. ඒ ධර්මතාවයන් ටික හිතේ වැඩුණා නම්, ප්‍රගුණ වුණා නම් ස්වාභාවිකවම ඊළඟ මට්ටමට යනවා. අපි සමහරට අකමැති වුණත් ඊළඟ තත්වයට යන සත්‍යයක්. එහෙම නැත්නම් අපි ප්‍රාර්ථනා නොකලත් ඊළඟ තත්වයට යනවා ඒ අදාළ හේතු ටික සම්පාදනය වෙලා නම්. අදාළ මොහුකුරා යාමක්, පරිණත වීමක් හිතේ වෙලා නම් අන්න ඊළඟ තත්වයට යනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි එතකොට තියෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා ආහාරවලට මේ කයට නම් ප්‍රධාන හේතුව ආහාර වශයෙන් පෙන්නනවා. ආහාර නිසා කය හට ගන්නවා. ආහාර නැත්තම් කය පවත්වන්න බෑ. ඒ වගේමයි ස්පර්ශයෙන් නිසා වේදනාව හට ගන්නවා. ස්පර්ශයෙන් නිරුද්ධ වී යාමෙන් හටගත් වේදනාව නිරුද්ධ වෙලා යනවා. එතකොට මේ පස්සපච්චයා වේදනා කියන කාරණාව එතකොට අපිට මතු කර ගන්න පුළුවන්. එතනත් තියෙනවා බොහොම ලස්සන හේතුඵල සම්බන්ධයක්. ඉදප්පච්චේතාවය කියන ඒ හේතුඵල න්‍යාය හොඳට වටහා ගන්න අවස්ථාවක් තියෙනවා. අද අපිට ඊළඟ අදියරට යන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කතා කරනවා මේ චිත්තානුපස්සනාව සම්බන්ධයෙන්. ඉතින් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. කෝච බික්කවේ චිත්තස සමුදය. කුමක්ද මහණෙනි මේ හිතට හේතුව, හිත හට ගන්න හේතුව. නාම රූප සමුදය චිත්තස සමුදයෝ නාම රූප නිරෝධා චිත්තස නිරෝධ අත්ථගමෝ. දැන් එතකොට නාම රූපයක් නිසයි හිත හටගන්නේ නැත්නම් චිත්තය හටගන්නේ. නාම රූපේ නිරුද්ධ වියාමෙන් මේ හටගත් චිත්තය නිරුද්ධ වෙලා යනවා. අස්තංගමේට යනවා නැතිලා යනවා. එතකොට දැන් අපිට එතකොට කතා කරන්න වෙනවා ටිකක් මෙතෙන්ට එන්න කලින් අපි මේක ටිකක් පැහැදිලි කරගන්න ආධුනික යෝගාවචරයන්ටත් යම් පමණක අවබෝධයක් වටහා ගන්නත් එක්ක අපි පොඩ්ඩක් කොහොමද මේ හිත දිහා බලන්නේ, හිත කියන්නේ මොන වගේ ස්වභාවයක්ද කියලා මදක් මෙපරම් කරලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කියනවා සාමාන්‍යයෙන් හිත දිහා එකපාරට බලන්න යන්න එපාය. ඉස්සෙල්ලා කායानुපස්සනාවෙන් වේදනානුපස්සනාවෙන් හොඳට සතිය දියුණු කළා තහවුරු වෙච්ච සතියක් සහිතව ඒ වගේමයි හොඳට පිහිටපු සම්පජඤ්ඤයක් සහිතවම හිත දිහා බලන්න යන්න කියලා කියනවා. නාහම් වික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා ප්‍රකාශයක් එනවා ආනාපාන සති සූත්‍රයේ චිත්තානුපස්සනා කොටසදී. ඒ කියන්නේ අපේ හිතේ සතිය දියුණු වෙලා නැත්නම් සතිය දුර්වල නම් ඒ වගේමයි හොඳට දේවල් සූක්ෂමව දැකගැනීමේ හැකියාවක් සම්පජඤ්ඤයක් දියුණු වෙලා නැත්නම් ඒක තහවුරු වෙලා නැත්නම් චිත්තානුපස්සනාවට යන්නේක සුදුසු නැහැ කියන එක බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. මොකද අපි දුර්වල සතියකින් පටන් ගත්තාම හිත දිහා බලන්න දන්නේම නැතුව මේ හිතේ එන විවිධාකාර කැලේ ස්වභාවයන් වලට අපි අහු වෙන ගතියක් තියෙනවා. දන්නේම නැහැ අපි ඒකේ අතකොළුවක් බවට වහලෙක් බවට පත් වෙනවා. මුලදී අපිට නිකන් පොඩි හැකියාවක් තියෙනවා හිත දිහා බලන්න. නමුත් මේ හිතේ එන ස්වභාවයන්, හිතේ එන චිත්ත ආවේග නැත්නම් සිතුවිලි හරිම වංචනිකයි, හරිම ආකර්ෂණීයයි. අපි දන්නේම නැතුව අපි ඒකට අහු වෙලා. දන්නේම නැතුව කතන්දරයක් ගෙතිලා කතන්දරය ඇස්සේ පැටලිලා. ඒ නිසා අපි හිත බලන්න පටන් ගත්තාම මේ අකරතැබ්බෙට අපිට මුහුණ පාන්න සිද්ධ වෙනවා. අපි තහවුරු වෙච්ච සතියකින් උනත් පටන් ගත්තාම ඇතැම් වෙලාවට සතිය දුර්වල වෙලා ඒ හිතේ යන චිත්‍ර කතාවට අපි ඇහැ යොමු කරගෙන ඉන්නකොට සතිය තියාගෙන ඉන්නකොට දන්නේම නැතුව සතිය දුර්වල වුණොත් දන්නේම නැතුව අපි ඒ චිත්‍ර කතාව පෝෂණය කරනවා. හිතේ යන කතාව පෝෂණය කරනවා. පෝෂණය කිරීම හරහා දන්නේම නැහැ අපි දුර්වල වෙලා එයා ශක්තිමත් වෙලා අපි එයාගේ ඇතුළට ඇදගන්නවා. දැන් ඉතින් අපි වෙන ලෝකයක ඉන්නේ. සම්පූර්ණ මනෝලෝකයක ඔන්න අපි අතරමං වෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්වයක් හිත දිහා බලන්නේ යෑම තුළ යෝගාවචරයට මුහුණ පාන්න ඉඩ තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ අර වගේ අනතුරු ඇඟවීමක් කරන්නේ. ඉස්සෙල්ලා හොඳට සතිය තහවුරු කරගන්න. පිහිටන සතියක්, සුපතිට්ඨිත සතියක් ඇති කරගන්න. හොඳට දේවල් සියුම්ව දැකගැනීමේ ශක්තියක්, ඒ සම්පජඤ්ඤයක් ඇති කරගන්න. ඊට පස්සේ යන්න ඒ තහවුරු වෙච්ච සතියක් සහිතව හොඳට සම්පජඤ්ඤයක් සහිතවම හිත දිහා බලන්න යන්න. මොකද මේ වැඩේ සූක්ෂමයි. හිත දිහා බලන්න වෙන්නේ හිතින්මයි. දැන් අපිට කය දිහා බලද්දී නම් කය දිහා බලනවා හිතින්. ඒ වගේමයි කයේ හටගත්ත වේදනාවන් දිහා බලනවා හිතින්. නමුත් හිත දිහා බලන්න වෙන්නේත් හිතින්මයි. ඒ නිසා මෙතන යම් සූක්ෂම ස්වභාවයක් තියෙනවා. ඒ නිසා යෝගාවචරය ශක්තිමත් වෙලාම තමයි මේ යුද්ධයට යන්න වෙන්නේ. දැන් මේ විදිහට හිත දිහා බලාගෙන ඉන්නකොට ඔන්න බුදුරජාන් වහන්සේ ඇතම් තැන්වල කියනවා දැන් ආනාපාන සති සූත්‍රයේදී එහෙම චිත්තපටි සංවේදී අසසි සාමීති සික්කති. දැන් මේ හිත දිහා බලාගෙන කටයුතු කරනවා. දැන් එතකොට අපි හිතමු මේ මට්ටමේදී කායික වශයෙන් යම් පමණක සංසිඳීමක් ඇති වෙලා වේදනාවන් සංසිඳලා තියෙන්නේ. දැන් ඔන්න හිත දිහා බලනවා. බලනකොට අපි හිතමු දැන් පොඩ්ඩක් විවිධාකාර සිතුවිලි මතුවෙනවා. කියන්නේ අපි අනවශ්‍ය විදිහට සමාධියක් බරපතල විදිහට ඇති කරගෙන හිත දිහා බලන්න ගියොත් මේ සිතුවිලි ඒ තරම්ම එන්නේ නැහැ. එතකොට යෝගාවචරයට ඒ තරම්ම මේ චිත්තානුපස්සනාව සඳහා අමුද්‍රව්‍ය ලැබෙන්නේ නැහැ. ඒ නිසා පොඩ්ඩක් වීරය අඩු කළා අපිට මේ හිතේ යම් පමණක සිතුවිලි ටිකක් එන්න ඉඩ දෙන්න වෙනවා. හැබැයි තහවුරු වෙච්ච සතියකින් මේ යෝගාවචරය ඉන්නේ. හිතේ සිතුවිලි ආවට ඒවට අහු නොවි ඒවා දිහා බොහොම මධ්‍යස්තව අනුන්ගේ සිතුවිලි දිහා බලනවා වගේ අනුන්ගේ දෙයක් බලනවා වගේ බලන්න අන්න ශක්තිය ලැබිලා තියෙනවා. මේකට හරිය ලස්සන උපමාවක් දෙනවා ජර්මන් ජාතික අනාලය ස්වාමීන් වහන්සේ. දැන් අපි මේ පිංගතුන් දන්නවා ඇති සමාජලාවට ඔය දෙමව්පියෝ එහෙම තමන්ගේ දරුවන් එක්කන් යනවා අපි හිතමු ක්‍රීඩාශාලාවකට. ඊළඟන් දරුවෝ බොහොම ඒ තැන්වල උඩ පනිනවා, නටනවා, පිනුම් ගහනවා, සෙල්ලම් කරනවා, නාන ප්‍රකාර විදිහට හැසිරෙනවා. නමුත් අම්මයි තාත්තයි මේ ක්‍රීඩා වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ දෙන්න බලාගෙන ඉන්නවා. ඔන්න ඔය වගේ සබහායක් තමයි දැන් මේ හිතේ වෙන්නේ. හිතේ දැන් සිතුවිලි එනවා යනවා එහෙට මෙහෙට පෙරලෙනවා. හැබැයි සතිමත් භාවයෙන් අපි බලාගෙන ඉන්නවා. අපි ඒකට එකකටවත් අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මෙන්න මේ දේ කරන්න. ඒ කියන්නේ සිතුවිලි එන්න ඉඩ අරින්නත් ඕනේ. හැබැයි ඒ එකකටවත් අහුවෙන්නත් බෑ. අපි බොහොම මධ්‍යස්තව අපි තුල පිහිටපු සතියකින් ඒ හිතේ එන විවිධාකාර සිතුවිලි දිහා ඈතින් ඉඳන් බලාගෙන ඉන්නවා. ඒකට අහු නොවි. ඒකට මුලා නොවි. ඒකට උල්පන්දම් නොදි. ඔන්න දැන් අපිට මේ தත්ත්වේ පවත්වන්න පුළුවන් නම් අන්න කෙනෙකුට වැටහෙන්න පුළුවන් සරාගංචිත්තං සරාගංචිත්තන්ති බජාන. දැන් ඔන්න සරාගී හිතක් යම්කිසි රාග සබහාය සහිත හිතක් හටගන්නෝ ඒක සරාග හිතක් බව දැනගන්නෝ. විතරාගංචිත්තං විතරාගංචිත්තන්ති බජානත්. දැන් ඊට ඒ වගේම රාගෙන් තොර හිතක් ඔන්න හටගන්නෝ ඒකත් රාගෙන් තොර හිතක් කියලා දැනගන්නෝ. ඒ වගේම සදෝසංචිත්තං සදෝසංචිත්තන්ති බජානත්. දැන් යම්කිසි ද්වේ෷ සහිත හිතක් පහළ වෙනෝ ඒ ද්වේ෷ සහිත හිතක් කියලා දැනගන්නෝ. විතදෝසංචිත්තං විතදෝසංචිත්තන්ති බජානත්. දැන් ද්වේෂයෙන් තොර හිතක් අපි තුන් මෛත්‍රී සහගත හිතක් පහළ වෙනෝ ඒ මේ මෛත්‍රී සහගත හිතක් කියලා දැනගන්නෝ. දැන් අපි මෙතෙක් සාමාන්‍යයෙන් හිතුවේ සරාගී හිතක් පහළ වෙනකොට අපි ඉක්මනට මේක බැහැර කරන්න ඕනේ මේකට විරුද්ධව සටන් කරන්න ඕනේ කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් චිත්තානුපසනාවට ආවහම ඒබඳු කලබලයක් නැහැ. රාග හිතක් පහළ වුණා කියලා මේ තරම් බියවීමක් සැලීමක් මොකක්වත් නැහැ. අපිට අපි මේ අවඥාවට ලක් කර ගැනීමක් චෝදනා කර ගැනීමක් මොකක්වත් නැහැ. මේ සරාග හිතක් රාග සහිත හිතක් පමණයි මේක. ඊළඟ රාගෙන් තොර හිතක් ආවා කියලා ඒ හිත වර්ධනය කරන්න ඕනය. ඒකට තව ටිකක් ඉබන්දුම සිතුවිලි තව හිතන්න ඕනය. එහෙම අදහසකුත් නැහැ. ඒක නිකන් රාගෙන් තොර හිතක් පමණයි. ඊළඟ ද්වේෂ හිතක් ආවහම මේක ඉක්මනටම පන්නලා දාන්න ඕනේ. මේක අයින් කරන්න ඕනේ කියලා ඒකත් එක්ක ලොකු සටනක් ඇත්තෙත් නැහැ. ඒක මේ ද්වේෂ සහිත හිතක් පමණයි. ඒකට එන්න ඇරියා ඒ දිහා මධ්‍යස්තව බලන් හිටියා. ඒ කියන්නේ අපි ඒකට ඉන්නත් ඇරියා. හැබැයි අපි අනුග්‍රහ නොකිරීම නිසා අපි ඒක පෝෂණය නොකිරීම නිසා අන්න ඒක යාගෙම කැමැත්තෙන් යනවා. ඊළඟට ඔන්න මෛත්‍රී සිතක් පහළ වෙනවා. දැන් අපි මෛත්‍රී හිතක් පහළ වුණාම ඉතින් දැන් මෛත්‍රී භවනාව කරන්න ඕනේ, මෛත්‍රී වඩන්න ඕනේ, මුළු ලෝකෙටම මෛත්‍රී වඩන්න ඕනේ කියලා අපි ඒක වර්ධනය කරන්න යන්නෙත් නැහැ. ඉතින්දිත් ඒ හිත මෛත්‍රී සිතක් බව නැත්නම් වීත ද්වේෂ ද්වේෂයෙන් තොර හිතක් බව හඳුනගත්තා. ඒකටත් එහෙම්ම යන්න ඉඩ හැරියා. ඔන්න එකතකින් අපේ හිතේ එන කුසල් අකුසල් දෙකටම ಜಾති දෙකටම ඔන්න සමහිත පවත්වන ස්වභාවයක් දැන් ඔන්න යෝගාවචරය ඉගෙන ගන්නවා. කුසල් සිතක් පහළ වුණා කියලා ඒක වර්ධනය කරන්න යන්නෙත් නෑ. අකුසල් හිතක් පහළ වුණා කියලා ඒක එක පාටම පොඩි පට්ටම් කරන්න යන්නෙත් නෑ. ඒකත් එනවා ඒකත් යනවා. කුසල් සිතක් ආවා ඒකත් නැති වෙලා ගියා. අකුසල් සිතක් ආවා ඒකත් නැති වෙලා ගියා. මොකද අපි ඉන්නේ ඊට වඩා පිහිටපු තැනක. අපි එකකටවත් සහභාගී වෙන්න යන්නේ නැහැ. අපි අර තහවුරු වෙච්ච තැනක ඉඳලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒකයි අර බුදුරජාන් වහන්සේ අර වගේ අනතුරු ඇඟවීමක් කරන්නේ. මේ තහවුරු වෙච්ච තැන මේ සතිමත් භාවය ඉස්සල් හදා ගන්න ඕනේ. එහෙම නැත්තම් මේ වැඩේ කරන්න බෑ. අපි අසතියෙන් නම් දුර්වල සතියකින් නම් ඉන්නේ දන්නේම නැතුව ඔන්න රාග හිතක් ආවහම අපි මේ රාග හිත වර්ධනය වෙන විදිහට කටයුතු කරනවා. දන්නේම නැහැ අපි ඒකේ අතකොළුවක් බවට පත් වෙලා වහලෙක් බවට පත් වෙලා. දේශ හිතක් ආවම දන්නේම නැහැ අපි ටික වෙලා කරනවා නම් අපිට හොඳටම කේන්ති ගිහිල්ලා. අන්න ඒ වගේ තත්ත්වයක්. නමුත් අර හොඳට සිහිය තියෙනවා නම් තහවුරු වෙච්ච සතියක් මත පිහිටලා නම් මේ දිහා බලන්නේ අපිට පුළුවන් ඒකට දායක නොවි තනි ක්‍රම සාක්ෂිකාරයක් පමණක් වෙන්න. රණ්ඩුවක් වෙනකොට අපි රණ්ඩුවට යන්නේ නැතුව අපි ඉන්නවා හැංගිලා බලාගෙන වගේ. දැන් අර දෙවලු ගහ ගන්නවා, වෙඩි තියා ගන්නවා, ඔක්කොම කර ගන්නවා. හැබැයි අපි ඉන්නේ පැත්තක. අපි කිසිම දායකත්වයක් නැහැ. ඔන්න වගේ තත්ත්වයක් තමයි මෙතනත් තියෙන්නේ. හිත ඇතුලේ දැන් සිතුවිලි ආවට අපි ඉන්නේ පැත්තක, පැත්තෙන් ඉඳන් බලාගෙන ඉන්නේ. අපි ඒකට අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. ඉතින් අපේ අනුග්‍රහයක් නොලැබීම නිසා හිතේ ස්වභාවය තමයි එන ඕනම සිතුවිල්ලක් වැඩි වෙලාවක් තියෙන්නේ ඒක දුර්වලලා යනවා. දැන් මේ විදිහට අපි කරනවා නම් ඔන්න ඊළඟ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ තමයි මේ සිතුවිලි දුර්වල වෙන්න පටන් ගන්නවා. දැන් මුලදී නම් සමහරවිට සිතුවිලි රසක් ආවා. දැන් එන සිතුවිලි පොඩි වෙලාවක් පැවතුණා, දුර්වලලා ගියා, නොපෙනී ගියා, දිය වෙලා ගියා. ආයෙ තව සිතුවිල්ලක් ආවා, අපි ඒ ගැන දැනුවත් වුණා, සතිමත් වුණා, උදව් කරන්න ගියෙත් නැහැ, ඒකට ගැටෙන්න ගියෙත් නැහැ. නෑම දුරලලා ගියා, බඳ වෙලා ගියා, දිය වෙලා ගියා. ඉතින් මේ කටයුත්ත කරන්න කරන්න සිතුවිලි එන වේගෙත් අඩු වෙනවා. දැන් වැඩි සිතුවිලි ගාණක් එන්නේ නැහැ. ඒ තරම්ම සිතුවිලි එන්නේ නැති ස්වභාවයක්. දැන් අන්න සිතුවිලි අඩු වෙන්න හිතේ සමාධිමත් භාවය වැඩි වෙනවා. සමාධං චිත්තං අසසසාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ දැන් ඔන්න හිත බොහොම තැම්පත් වෙන්න පටන් ගන්නවා. දැන් හිතේ අවුල් අඩුයි. හිත කලින් නම් හරි චංචලයි, ඒ වගේම බොහොම ഘോഷාකාරී කතා කරනවා නිතරම. දැන් හිත කතා කරනවා අඩුයි, කියවනවා අඩුයි, දොඩවනවා අඩුයි. දැන් හිත නිශ්ශබ්ද වෙන ගතියක් තියෙනවා. දැන් සංසුන් වෙන ගතියක් තියෙනවා. හිතත් සංසිඳෙන ගතියක්, සමාධිමත් වෙන ගතියක් ඔන්න පටන් ගන්නවා. සමාධං චිත්තං. ඉතින් අපි තුම මේකම අපි දැන් වෙන්න ඉඩ හරිනවා. දැන් අපි කලබල වෙන්නෙත් නැහැ, සිතුවිලි නැහැයි කියලා බය වෙන්නෙත් නැහැ. ඔන්න දැන් තව තව සිතුවිලි එන්න එන්න අඩු වෙලා යනවා. අපිත් මේ එන යන සිතුවිලි දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඕක ඕනනම් තවත් පැත්තකින් විස්තර කරන්න පුළුවන්. අනිච්චානුපස්සීව අපිට ඉන්න පුළුවන්. එන යන දිහා බලාගෙන සිතුවිල්ලක් තිබුණේ නැහැ. සිතුවිල්ලක් ඔන්න හටගත්තා. ඊට පස්සේ සිතුවිල්ල නැතිලා ගියා. ආයෙත් ඔන්න සිතුවිල්ලක් නැති ස්වභාවයක් තිබුණා. ඔන්න සිතුවිල්ලක් ආවා. ඒක නැති වුණා. අවසාන වුණා. අනිච්චානුපස්සීව ඉන්න පුළුවන්. ඉතින් මෙහෙම ඉන්නකොට ඔන්න මේවා ගැන ඒ තරම් අර කලින් කිව්වා වගේ මේකට දායක නොවීම නිසා සරාග සිතක් ආවහම ඇලෙන්නෙත් නැතුව සද්දෝසිතක් ආවහම ගැටෙන්නෙත් නැතුව මේ ඕනම જાති එකක් ආවහම අපි ඉන්නේ එකතකින් විරාගීව. එකකටවත් ඇලෙන්නේ නැතුව විරාගානුපස්සනාවකුත් ඉතින් වඩන්න පුළුවන්. ඒ කියන්නේ දේවල් සම්බන්ධයෙන් අපිට දැන් තියෙන්නේ දැන් හිතේන විවිධාකාර සිතුවිලි සම්බන්ධයෙන් යම් විරාගී හැඟීමකින් මේ කටයුත්ත කරගෙන යනවා. ඊට ඕන්නම් මේ සිතුවිලි නැති වෙලා යන පැත්ත දිහා බලනවා. අනු නිරෝධානුපස්සනාවකට උනත් යන්න පුළුවන්. මේ චිත්තානුපස්සනාව විවිධ පැති අතරම දැක ගන්න පුළුවන්. වෙන විවිධාකාර සූත්‍රවලදී මේ එන සිතුවිලි දිහා එක එක දෘෂ්ටි කෝණ වලින් බලන්න බුදුරජාණන් වහන්සේ අපිට උගන්වනවා. ඉතින් එතකොට මේ සිතුවිලි දිහා ඒගොල්ලෝ යන හැටි, ෂේ වෙලා යන හැටි, බොඳ වෙලා යන හැටි, දිය වෙලා යන හැටි උනත් බලන්න පුළුවන්. ඉතින් මේක එකතකින් හරි විචිත්‍රයි. මොකද අපි මෙතෙක් හිතාගෙන හිටියේ අපේ මේ එන සිතුවිලි වලට අපි වග කිව යුතුයි. මම ඒවට අනුව ක්‍රියාත්මක විය යුතුයි. මේ සිතුවිලි ඇවිල්ලා මගේ. එහෙම නැත්නම් මම තමයි සිතුවිලි කියලා තමයි හිතන් හිටියේ. ඔන්න දැන් යෝගාවචරයට පුදුමාකාර අස්වැසිල්ලක් හම්බ වෙනවා. මේ එන සිතුවිලි එකක්වත් මගේ කරගන්න අවශ්‍ය නැහැ. මේ සිතුවිලි එනවා යනවා. ඒගොල්ලොම එනවා. අපි ආරාධනා කරන්නේ නැහැ. ඒගොල්ලොම එනවා යම් යම් හේතුම් නිසා. හැබැයි අපි ඒකට අනුග්‍රහ නොකිරීම නිසා, අපි පෝෂණය නොකිරීම නිසා ඒගොල්ලොම යනවා. දැන් මේ යෝගාවචරයට අමුතුම සහනයක් ලැබෙනවා. දැන් මෙතෙක් කාලයක් බරපතල විදිහට මගේ කරගෙන මම වග කියන්න ඕනේ කියලා හිතාගෙන හිතන් හිටිය සිතුවිලි දැන් හුදු සිතුවිලි පමණක් බවට පත් වෙලා. දැන් අර සිතුවිලි වලට අපි දීපු අගය ඔන්න දැන් බැහැගෙන යනවා. අඩු වෙලා යනවා. මේ නිකාම්ම නිකං කිසිම වටිනාකමක් නැති හුදු සංකල්පනා පමණක් බවට පත් වෙනවා. ඒකට අතීතයේ සම්බන්ධයෙන් එන විවිධාකාර සිතුවිලි හුදු මතක සටහන් පමණක් බවට පත් වෙනවා. අනාගතයේ සම්බන්ධයෙන් එන විවිධාකාර බලාපොරොත්තු අපේක්ෂාවන් සැලසුම් කිරීම මේ ඔක්කොම හුදු සිතුවිලි පමණක් බවට පත් වෙනවා. ඉතින් නිකාතකින් යෝගාවචරයට මේ தත්ත්වය ගන්න පුළුවන් නම්, එහෙම නැත්නම් මේ தත්ත්වය හොඳට යාට තේරෙනවා නම්, මේ හිතේ කොයි තරම් කතන්දර ගෙතුණත්, කොයි තරම් සිතුවිලි ආවත් මේවා හුදු සිතුවිලි පමණයි කියලා අන්න ඒ தත්ත්වය ඒ ප්‍රඥාව කෙනෙකුට ලැබෙනවා නම්, එතකොට අර මේ හිතේ එන විවිධාකාර දේවල් සම්බන්ධයෙන් ඒ තරම්ම දුවන්න පණින්න නටන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේවා සිතුවිලි පමණක් බවට පත් වෙලා ඒවා නිකන් හුදු බොල් හිස් සිතුවිලි පමණයි කියලා අන්න කෙනෙකුට වැටහෙන්න ගන්නවා. ඉතින් මේක තව තව වෙන්න වෙන්න සමහර ලාවට සිතුවිලි වලින් තොර යම්කිසි කාල පරිච්ඡේද පවා යෝගාවචරයට මේ අත්දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ අන්න විමෝචයන් චිත්තං අසසිසාමීති සික්ඛති. හිත නිදහස් වෙනවා දැන්. සිතුවිලි වලින් නිදහස්. ඒ හිත කය අරමුණු කළත් නැහැ, වේදනාවක් අරමුණු කළත් නැහැ, සංඥාවකට අහුවෙලත් නැහැ. හිත යන සිතුවිල්ලක් අස්සේ හිර වෙලත් නැහැ. එහෙතන නිදහස් විමෝචයන් චිත්තං අසසිසාමිති සික්ඛති බඳු නිදහසක් භුක්ති විඳින්මින් පවා යෝගාවචරයට ඔන්න ඉන්න අවස්ථාවලිය තියෙනවා. විමුත්තං චිත්තන්ති පජානාති කියලා අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. ඒ කියන්නේ නිදහස් වෙච්ච හිතක්. මොකක්වත් නැති ස්වභාවයක්. හිතටම ආවේනික නිදහසක් භුක්ති විඳින ගතියක්. මොහකවත් වහලෙක් බවට පත් නොවෙච්ච ස්වභාවයක් පවා මේ මට්ටමේදී කෙනෙකුට භුක්ති විඳින්න පුළුවන්. ඉතින් මේ එන යන ස්වභාවය බලන යෝගාවචරයා සමුදය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා චිත්තස්මින් විහෙරති. මේ විදිහට බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. සිතුවිලි හට ගන්න ආකාරය දකිනවා, සිතුවිලි ඡය වෙලා යන ආකාරය දකිනවා, හට ගන්න හැටි, ඡය වෙලා යන හැටි මේවා දකිමින් ඉන්නවා. දැන් ඒ හරහා තනන හිතේ ලොකු ප්‍රඥාවක් වර්ධනය වෙනවා. කියන්නේ අපිට අනිත්‍ය ලක්ෂණය වටහා ගන්න කයත් පාවිච්චි කරන්න පුළුවන්, වේදනාවත් පාවිච්චි කරන්න පුළුවන්, හිතත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඕනම අනුපස්සනාවක් ඊටාම ප්‍රබලයි. ඒ නිසා කායනුපස්සනාවෙනුත් ඊටාම ඉහළ මට්ටමේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. වේදනානුපස්සනාවෙනුත් ඊටාම ප්‍රබල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. චිත්තානුපස්සනාවෙත් ඊටාම ඉහළ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒතකොට මේ සිතුවිලි දහ දකින්න යෝගාවචරයෙකුටත් මේ එන යන ස්වභාවය, සිතුවිලි ඇති වෙන නැති වෙන ස්වභාවය හොඳට වැටහෙනවා නම්, ඒ වගේම මේක නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම දෙකෙන් පෙළෙන බව වැටහෙනවා නම් අන්න දුක්ඛ ලක්ෂණේ පව වැටහෙනවා. ඉතින් මේ සිතුවිලි වලට මට ඒ තරම්ම පාලනයක් නැහැ නේද? ඒගොල්ලෝ මේ විවිධාකාර හේතුන් නිසා ඒගොල්ලොම එනව නේද? ඒගොල්ලොම යනව නේද කියලා තේරෙනකොට අන්න මෙතන තියෙන අනාත්ම ස්වභාවයත් කෙනෙකුට වටහා ගන්න පුළුවන්. දැන් මෙහෙම වටහා ගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ කියනවා අත්ති චිත්තන්ති වාපනස්ස සතිපච්චුපට්ඨිතා හොති. මෙන්න මේ හිතක් තියෙනවා කියලා අන්න මේක මේ මගේ හිත මගේ සිතුවිලි කරගෙන හිටිය යෝගාවචරයා කලින් දැන් තේරෙනවා මේක නිකන් හිතක් පමණයි. හිතේ දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවයට විටින් විට හරියන්නේ රැල්ලක් ගහනවා වගේ විවිධ සිතුවිලි එනවා. හිතේ තියෙනවා නිකන් නිශ්චලතාවයක් දැනුවත් භාවයක්. ඒකේ ඔන්න සිතුවිල්ලක් පහළ වෙනවා. රාග හිතක් පහළ වෙනවා. ඔන්න ඒක නැති වෙලා යනවා. ද්වේෂ හිතක් පහළ වෙනවා. ඔන්න ඒක නැති වෙලා යනවා. ආයෙත් ඔන්න මෛත්‍රී හිතක් පහළ වෙනවා. ඒකත් නැති වෙලා යනවා. ඊළඟට අපිටම වික්ෂිප්ත භාවයක් පහළ වෙනවා. ඒකත් නැති වෙලා යනවා. හොඳට ඒකාග්‍රතාවයක් පහළ වෙනවා. ඒකත් නැති වෙලා යනවා. හිත නිදහස් වෙනවා. ඒකත් ආයෙ ඔන්න ආයෙ සිතුවිල්ලක් එන්නේ නැති වෙලා යනවා. ඉතින් ඔන්න ඒ වගේ මේ හිතේ තියෙන ඒ తත්වයේ ක්‍රියාකාරීත්වය කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඉතින් මේක තේරෙන්න තේරෙන්න අන්න හිතේ තව සතිය දිනු වෙනවා. හොඳට ප්‍රඥාව දිනු වෙනවා. අන්න යෝගාවචරයට තේරෙනවා මේ හිතත් පාවිච්චි කරන්න පුළුවන් සතිය දිනු කරන්න. හිතේ ස්වභාවයනුත් පාවිච්චි කරන්න පුළුවන් තව තව ප්‍රඥාව වඩා ගන්න. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය. අන්න දැන් යෝගාවචරය හිතම පාවිච්චි කරනවා තව තව සතිය තියුණු කරන්න. තව තව ප්‍රඥාව වඩා ගන්න. ඒ වගේමයි අර හිතේ විමුක්ත ස්වභාවයක් ඇති වුණා නම් විමෝචයන් චිත්තම් මට්ටමක් ආවා නම් ඒකම අන්න තවත් අස්වැසිල්ලක් වෙනවා. අන්න යාට හැකියාව ලැබෙනවා මේ හිත සිතුවිලිවලින් තොරව හුදු දැනුවත් භාවයක පමණක් පවත්වන්න. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා අන්න බුදුරජාන් වහන්සේ චිත්තානුපස්සනාවෙත් ප්‍රතිඵලයක් වශයෙන් පෙන්නනවා. ඒ කියන්නේ දැන් අපි කායනුපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් උත් ඕකම පෙන්නවා. වේදනානුපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් උත් ඕකම පෙන්නවා. ඊළඟට චිත්තානුපස්සනාවේ ප්‍රතිඵලයක් වශයෙන් උත් ඕකම පෙන්නවා. ඒ කියන්නේ මේ koi අනුපස්සනාව හරහා ඒක වර්ධනය වුණාට පස්සේ ඒක යම් පරිණත භාවයකට පත් වුණාට පස්සේ අන්න හිතට හැකියාවක් ලැබෙනවා මේ තමන් ඇසුරු කරපු අරමුණෙන්ම නිදහස් වෙලා බොහොම සුවසේ ඉන්න, විවේකීව ඉන්න. ওই தත්ත්වය අනිසිතෝච විහෙරති කියලා බුදුන් වහන්සේ පෙන්ලා දෙනවා. හැබැයි තාමත් හිත ගිහිලා අරමුණු අල්ලන්න ඉඩ තියෙනවා. එතකොට බුදුහාමුදුරු කියන නචකින්චි ලෝකේ උපාදීද. ඒ වෙලාවෙදී උපාදාන කරන්න යන්න එපා. ලෝකෙ කිසිම දෙයක් උපාදාන කරන්න යන්න එපා. දැන් ඉස්සෙල්ලා අපිට තැනක් පෙන්ලා දුන්නා මෙන්න මෙතනට නා ඉන්න. අනිසිතව ඉන්න. මොකක්වත් උපාදාන නොකර ඉන්න උත්සාහත් වෙන්න. ඒ තැන තමයි අපේ පිහිට. එතන තමයි අපේ ද්වීපය. එතන තමයි අපේ ෂේම භූමිය. එතන ඉඳලා තමයි ඊළඟට අන්න කෙලෙස් දුරු කරන්න තියෙන්නේ. මේ තැන හඳුනා ගැනීම විපස්සනාවේ ඉතාම වැදගත් ස්ථානයක්. හුඟක් වෙලාවට අපි මේ තැන ගිලිහිලා යනවා. අපි තැන පහු කළත් යන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒ තැන හඳුනා ගැනීම ඉතාම වැදගත්. ඒ තැනේ පිහිටියට පස්සේ ඒ තැන නැවත නැවත වර්ධනය වුණාට පස්සේ අන්න යෝගාවචරයෙකුට ඒ තැනට අරමුණු නොකරන ස්ථානයකට නැත්නම් අරමුණු ග්‍රහණය නොකරන ස්ථානයකට අනිශ්චිත ස්වභාවයකට හිත දාන්න තමයි ඩාට පුහුණුව හරහා ඉක්මනටම දාගන්න හැකියාව ලැබෙනවා. නමුත් මුලදී නම් අර විදිහට හොඳට මේ ත්‍රිලක්ෂණය දැකගනිමින් ඇතිවෙන නැතිවෙන ස්වභාවය දැකගනිමින් විපරිණාමය දැකගනිමින් එන හිත තමයි ටික ටික ප්‍රඥාව වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඒවා අතහරින්නේ. අරමුණෙන් හිත ගිලිහෙන්න ගන්න. නැත්නම් අරමුණ ගැන හිතේ නිබ්බිදාවක් පහළ වෙන්නේ. එතකොට තමයි එයා ඒකෙන් අයින් වෙලා ඉන්න උත්සාහයක් දරන්නේ. අනිසිතව ඉඳීමේ වටිනකමක් හිතටම වැටහෙන්නේ. දැන් මේ தත්වයත් දිගට කරගෙන යනවා නම් හිතේ මට්ටම් තුනක් ගැන අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ කාරණාව අතිපෝජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාමණේස්වහන්සේ මතු කළා දෙනවා. දැන් අපි සාමාන්‍ය විඥාන කියන වචනයක් පාවිච්චි කරනවා. දැන් විඥානයක් කියලා කිව්වහම දැන් ඇහෙන් රූපයක් දැක්කම ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා කියලා කියනවා. ඒ විඥානයේ ස්වභාවය තමයි ඇහත් රූපයත් වෙන් කළ හඳුනා ගන්න පුළුවන්. ඔන්න අපි ඉන්නවා නැත්තම් බොහොම ඕලාරික විදිහට කියනනම් මම ඉන්නවා. මට ඔන්න දැන් රූපයක් පේනවා කියලා අන්න ඔය වගේ චිත්‍රයක් මේ චක්කු විඤ්ඤාණයෙන් ඇඳලා දෙනවා. එතකොට හැබැයි ඒක එච්චරම මේ මෝහබරිත විදිහට නෙමෙයි වෙන්නේ. කාතිකෙන් බලවම නිකන් වෙන් කර ගැනීමක් විතරයි වෙන්නේ මේ මට්ටමේදී. ඒ කියන්නේ ඇසක් රූපයක් වශයෙන් මේ දෙකක් වශයෙන් වෙන් කර දැක ගැනීමක් ඔන්න චක්කු විඤ්ඤාණ මට්ටමේදී වෙනවා. ඊළඟට කනත් සද්දයක් වශයෙන් වෙන් කර දැන ගැනීමක් සෝත විඤ්ඤාණ මට්ටමේදී වෙනවා. ඊළඟට නාසයත් ගඳත් වශයෙන් වෙන්කර දැන ගැනීමක් ගහන විඥාන මට්ටමේදී වෙනවා. ඊළඟට දිවත් රසත් වශයෙන් වෙන්කර දැන ගැනීමක් ජීවහා විඥාන මට්ටමේදී වෙනවා. ඊළඟට කයත් ස්පර්ශයත් යනුවෙන් දෙකක් වශයෙන් වෙන්කර දැන ගැනීමක් කාය විඥාන මට්ටමේදී වෙනවා. ඊට මනසත් අරමුණුත් වශයෙන් ධම්මා රම්මනත් වශයෙන් වෙන්කර දැන ගැනීමක් මනෝ විඥාන මට්ටමේදී වෙනවා. ඊට මේ විඥාන මට්ටම එකතකින් සූක්ෂමයි. හැබැයි ඕකට තව තව රාග ద్వේෂ එකතු වුනහම ඔන්න දැන් ඕක විචිත්‍ර වෙනවා. ඒ මට්ටම චිත්ත කියන මට්ටමෙන් සාමාන්‍යයෙන් ධමයේ යොදලා තියෙනවා. ඒ කියන්නේ ඒ මට්ටමේදී හිත ටිකක් විචිත්‍ර වෙලා රාගයෙන් ඇලිලා, ද්වේෂයෙන් ගැටිලා, මෝහයෙන් බැඳිලා දැන් අර විඥාන මට්ටමම තව ටිකක් සංකීර්ණ වෙලා. දැන් අන්න රාග බරිත හිතක් වෙලා, ද්වේෂ බරිත හිතක් වෙලා, මෝහ බරිත හිතක් වෙලා. ඒකයි අර බුදුරජාන් වහන්සේ චිත්තානුපස්සනාදී දාන්නේ සරාගං චිත්තං විතරාගං චිත්තං සදෝසං චිත්තං සමෝහං චිත්තං. ඒ වගේ දාන්නේ අර කෙලෙස් වලින් දැන් පොඩ්ඩක් මේක තෙත් වෙලා. අර කලින් විඥාන මට්ටම නෙමෙයි, ඒක පොඩ්ඩක් තෙත් වෙච්ච මට්ටම. ඕකට අපි චිත්ත මට්ටමක් කියලා කියන්න පුළුවන්. ඕකම තවත් වර්ධනය වුණාම ඔන්න අපි චේතනාපූර්වකව මේ කෙලෙසිච්ච හිත නිසාම අන්න කයෙන් අකුසල් කරන්න පුළුවන්, වචනයෙන් අකුසල් කරන්න පුළුවන්, මනසෙන් අකුසල් කරන්න පුළුවන්. අන්න මනෝ කියන මට්ටමකට එනවා. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය කියලා අන්න මනස මුල් කරගෙන අන්න චේතනාපූර්වකව අන්න කර්ම රැස් වෙන මට්ටමක් දක්වා එනවා. එතකොට මෙන්න මේ අවස්ථා තුනක් හඳුනගන්න පුළුවන් බව අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ සායනාසේ පෙන්නලා දෙනවා. ඒකේ ඇත්තටම මේ සූත්‍ර දේශනා දිහා විපරිමින් බලනකොට හිතාගන්න පුළුවන්. ඒ කියන්නේ විඥාන මට්ටමේදී තියෙන බොහොම සූක්ෂම මට්ටමක්. ඒක රාග දේශ බෝහයන්ගෙන් තෙත් වුනහම තියෙනවා චිත්ත වගේ කියන මේ විචිත්‍රත්වයක්. ඒකෙම තවත් වර්ධනය වෙලා කර්ම රැස් වෙන මට්ටම මනෝ කියන මට්ටමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. එතකොට අපිට මේ සූත්‍රයේදී සමුදේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ කියනවා නාම රූප සමුදයා චිත්තස්ස සමුදයෝ නාම රූප නිරෝධා චිත්තස්ස නිරෝධෝ නැත්නම් චිත්තස්ස අත්ථගමෝ. දැන් ඔන්න අපිට මෙතෙන්ට එන්න පුළුවන්. දැන් මේ නාම රූපයෙන් නිසා හිත හට ගන්නවා, නාම රූප නිරුද්ධ වියාමෙන් හිත නිරුද්ධලා යනවා. ඉතින් මෙතෙන්ට අපිට ගන්න වෙනවා අන්න නාම රූප සහ විඥාන අතර තියෙන සම්බන්ධය. දැන් මේ පිටු තුන් අහලා ඇති අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං. ඔන්න ඒ වගේ කරන බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙන ඒ පටිසමුප්පාද විග්‍රහය අපිට මෙතෙන්ද පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. ඒක අපිට තේරෙනවා මේ විඥානයේ නිසා තමයි නාම රූපයක් හටගන්නේ. දැන් හැබැයි මෙතෙන්දී බුදුරජාන් වහන්සේ කියන නාම රූප සමුදය චිත්තස්ස සමුදයෝ නාම රූපය නිසා තමයි හිතක් හටගන්නේ. දැන් මෙතන නිකන් පැටලෙන ගතියක් වගේ තියෙනවා. නමුත් මෙතන ඇත්ත වශයෙන්ම තියෙන පැටලිල්ලක් නෙමෙයි, මේක තමයි යථා ස්වභාවය. ඒක හොඳටම පැහැදිලි වෙන සූත්‍රයක් තියෙනවා නල කලාපී සූත්‍රය කියලා. මේ නල කලාප සූත්‍රය හම් වෙනවා අභිසමය සංයුත්තයේ. ඒක මෙන්න මෙහෙම ප්‍රකාශයක් සරියුත් මහරහතන් වහන්සේ කරනවා. සෙය්‍යතාපි ආවසෝ ද්වේ නල කලාපියෝ අඤ්ඤමඤ්ඤං නිස්සාය නිත්‍ත්‍යෙයුං ඒව මේව ආවසෝ නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං. ඔන්න මේ සරියුත් මහරහතන් වහන්සේ හරීම අපි කාටත් තේරෙන ඉතාම ප්‍රබල උපමාවක් දෙනවා. දැන් සමහරලාට මේ පිටුන් දැකලා ඇති ඔය බටකොටු මිටි බැඳහම බටකොටු දැන් රසක් එකට තියෙන මිටියක් බඳිනවා. ආයෙත් තව බටකොටු රසක් තියලා තව මිටියක් බඳිනවා. අපි තුමු දැන් මේ බටකොටු මිටි වැටෙන්නේ නැතිව තියන්න ඕනුනොත් එහෙම ඕනනම් කෙනෙකුට බටකොටු මිටි දෙකක් එකිනෙකට එකක් හේතු කළා තියන්න පුළුවන්. ඒ කියන්නේ උඩින් හේතු වෙලා මේ වගේ උඩින් හේතු වෙලා තියෙනවා. ඒතර එකක් නිසා අනික හේතු වෙලා තියෙනවා. අපි තුමු වම් පැත්තේ එක නිසා දකුණු පැත්තේ එක හේතු වෙලා තියෙනවා. දකුණු පැත්තේ එක නිසා වම් පැත්තේ එක හේතු වෙලා තියෙනවා. එතකොට වම් පැත්තේ පැවැත්මට දකුණු පැත්තේ අවශ්‍යයි. දකුණු පැත්තේ වැටුනොත් වම් පැත්තේකත් වැටෙනවා. දකුණු පැත්තේ පැවැත්මට වම් පැත්තේ අවශ්‍යයි. වම් පැත්තේ වැටුනොත් ඔන්න දකුණු පැත්තේකත් වැටෙනවා. ඒකයි මේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ මේ නල් මේ බටකොටු මිටි දෙකක් එකට හේතු වෙලා තියෙනකොට අඤ්ඤමඤ්ඤන් නිසා යතිත්තේයුම්. එකිනෙකට එකකට එකක් ප්‍රත්‍ය වෙලා තමයි මේ දෙක පවතින්නේ. අන්නේ වගේ තමයි කියනවා ඒව මේවා අවසෝ නාම රූප පත්‍යා විඥානං. අන්න නාම රූපයෙන් නිසා විඥානේ පවතිනවා, විඥාන පත්‍යා නාම රූපං. විඥානයෙන් නිසා නාම රූපේ පවතිනවා. එතකොට මෙන්න මේ සංදිස්ථානය විඥානයත් නාම රූපයත් අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයේ ඊටාම වැදගත් සංදිස්ථානයක්. මොකද මෙතන ඊටාම සූක්ෂම තැනක්. කෙනෙකුට චිත්තානුපස්සනාව යෙදෙනකොට ධම්මානුපස්සනාව යෙදෙනකොට යන්න පුළුවන් ප්‍රඥාවේ උපරිම තලයක් තමයි මේ පෙන්ලා දෙන්නේ. ඒක ඔය මහා නිදාන සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ප්‍රඥාවේ බැස ගැනීම මෙන්න මෙතනින් සීමාවයි කියලා. ඒ කියන්නේ නාම රූප විඥාන අතර තියෙන මේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය වටහා ගන්න පුළුවන් නම් ඒක තමයි ප්‍රඥාවේ යන්න පුළුවන් උපරිම තලයක් වශයෙන් පෙන්ලා දෙන්නේ. එතකොට මේ ස්වභාවය විඥානය නිසා නාම රූපයත් නාම රූපය නිසා විඥානයත් මේ සිද්ධ වෙන මේ ස්වභාවය අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධය ඒ කටුකුරුඳ ඥානන සන්නහසේම තවත් උපමාවකින් පෙන්ලා දෙනවා. අපිට චිත්‍රපටි උපමාවක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපි හිතමු දැන් චිත්‍රපටි ශාලාවක සිනමා ශාලාවක තිරයක් තියෙනවා. දැන් මේ තිරේ මුකුත් නැහැ. තිරේ සුදු පාටයි. හැබැයි දැන් අපි හිතමු ඔන්න දැන් වටේ ඔක්කොම වහලා මේ තිරේට අර ඈත තියෙන ප්‍රොජෙක්ටර් එකකින් යම් ආලෝක කදම්බයක් පතිත වෙනවා. ඔන්න ආලෝක කදම්බය පතිත වෙනකොට තමයි තිරේ පේන්නේ. අපි හිතමු තිත්ත කළුවරයි කියලා. එතකොට තිරේ පෙනුනේ නැහැ. දැන් අර ආලෝක කදම්බය තිරේ මත පතිත වෙනකොට තමයි තිරේ පේන්නේ. ඒ වගේම තිරේ පේන්නේ මොනවාද? අර ආලෝක කදම්බේ ඉන්න නළු නිළියෝ. අර මේ චිත්‍රපටිය තමයි ඒකේ පේන්නේ. එතකොට අපිට තේරෙනවා මේ ආලෝකයෙන් නිසා තිරෙත් පේනවා. ඒ වගේම තිරේ නිසා ආලෝකේ පතිත වෙන්න තැනකුත් තියෙනවා. එතකොට තමයි මේකේ චිත්‍රපටියකුත් හැදෙන්නේ. කතාවකුත් කියවෙන්නේ ඉතින් ප්‍රේක්ෂකයොත් හිටියොත්. ඒ නිසා අපිට තේරෙනවා මේ තිරය අවශ්‍යයි ආලෝකේ පතිත වෙන්න. ඒ වගේමයි ආලෝකය අවශ්‍යයි තිරේ පෙනෙන්න. ඔන්නේ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට විඥානයත් හරියට නිකන් තිරයක් වගේ. ඒකේ පතිත වෙන චිත්‍රපටිය වගේ තමයි නාම රූපය. එතකොට මේ නාම රූපය පතිත වුණාම අන්න විඥානයේ සක්‍රීය වීමක් වෙනවා. ඒ වගේමයි විඥානයක් තියෙනකොට තමයි නාම රූපයක් බැහැගන්නේ. විඥානයක් හොඳට වර්ධනය වෙනකොට තමයි අන්න එතන නාම රූපයක් බැහැගන්නේ. ඔන්න ඔය වගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ කතාව තවත් ටිකක් විස්තර කරගන්න අපි තව සූත්‍රයකට යමු. මොකද මේ හරිය ඉතාම ගැඹුරු දහමක් තමයි විස්තර කරන්න වෙන්නේ. මොකද විඥාන නාම රූප අතර තියෙන මේ සම්බන්ධය හරිම සූක්ෂමයි. දහමේ ගැඹුරු ගැඹුරු තැන්වල බුදුරජාණන් වහන්සේ මේ කාරණාව මතු කරන්න උත්සාහත් වෙලා තියෙනවා. එක්තරා සූත්‍රයක් වෙනවා චේතනා සූත්‍රය කියලා නිදාන සංයුක්තයේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්භණං ඒතං හෝති විඥානස්ස තිතියා. අපි මේක පොඩ්ඩක් ලියාගමු. එතෙන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ මෙන්න මෙහෙම. යංච භික්ඛවේ චේතේති. අපි හිතමු යම්සි කෙනෙක් චේතනාපූර්වක යමක් කරනවා. අපි හිතමු චේතනාපූර්වක බලනවා, අහනවා, ගඳ සුවඳ බලනවා, රස විඳිනවා, කයෙන් මොන හරි ස්පර්ශයක් බලනවා. ඉතින් මේ චේතනාපූර්වක යමක් කරනවා නම් කියලා ඔන්න එක ප්‍රකාශයක්. යංච පකප්පේති. එහෙම නැත්නම් එයා ප්‍රකල්පනා කරමින් ඉන්න මොනවා හරි හිත හිතා ඉන්නවා. ප්‍රකල්පනාවල ඉන්නවා. එහෙමත් නැත්නම් යංච අනුසේති. අපි තුන් මේ දෙකමත් නැතුව අනුසේවක් තියෙනවා නම් ආරම්භණං ඒතං හෝති විඥානස්ස තිතිය. মানে එහෙමනම් විඥාණයට ඉන්න තැනක් හම්බ වෙනවා. විඥාණයට බැස ගන්න තැනක් හම්බ වෙනවා. පිහිටන්න තැනක් හම්බ වෙනවා. දැන් එතකොට අපිට තේරෙන්න අවශ්‍යයි, තේරුම් ගන්න අවශ්‍යයි අපි කොහේ හරි චේතනාපූර්වක යමක් කරනව නම් ඒ කියන්නේ විඥාණයට පිහිටන තැනක් ලැබිලා. අපි චේතනාපූර්වක යමක් කරන්නේ නැත්නම් ඒත් හිත ඔහේ හිතනවා නම් දැන් මේ පිටුතුන සමහරලාට අවස්ථාවන් දැනලා ඇති අපිට ඌමනාවක් නැහැ හිතන්න. හැබැයි හිත සිතුවිලි වලින් තොරත් නැහැ. හිත මොනවා හරි කල්පනා කර කර ඉන්නවා. වැදගත් දෙයක්ුත් නෙමෙයි, කිසිම වැඩක් ඇති දෙයක්ුත් නෙමෙයි. හැබැයි හිත ඔහේ කියෝ ඔහේ කල්පනා කර කර ඉන්නවා. යංජ පකප්පේති. එතකොටත් අන්න විඥාණයට බැස ගන්න තැනක් තියෙනවා. දැන් පින්වත්නි අපි හිතමු යම් කිසි යෝගාවචරයෙක් චේතනා පහල කරන්නේත් නැහැ. එයා ඉන්න බොහොම නිශ්ශබ්දයි. අපි දුමු දැන් අතක් පිට අතක් තියාගෙන වාඩිලා ඉන්නකොට ඔය තත්ත්වෙට තමයි අපි ටිකක් කිට්ටු වෙන්නේ. ඇත්තටම දැන් අපි හිතාගෙන හිටියට දැන් මේ ඉඳගෙන වාඩිලා ඇස් දෙක පියාගත්තාම මොකද ඉතින් ඔය කරන වැඩේ කියලා සමහරලාට ඕගලගේ ගෙවල් වල ඇයත් නිකන් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔය භවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? කරන දෙයක් නැහනේ. අපි වගේ පොඩ්ඩක් දුවලා පැනලා උදැල්ලක් අරගෙන උදුළු ගාලා වැඩක් කරන්න ඕන කියලා කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. මොකද මේ මුකුත් කරන්නේ නැහනේ. කොට්ටයක් උත් තියලා ඒ කුඩ වාඩිලා ඉන්නවා. ඇස් දෙකක් පියාගෙන, අත් දෙකක් තියාගෙන. නමුත් ඔතන හරි ගැඹුරක් තියෙනවා. දැන් මේ එකාතකින් කරන්න හදන්නේ මුකුත් නොකර සිටීමක්. ඒ කියන්නේ ඇස් දෙක පියාගත්තා. දැන් ඇස් දෙකෙන් බලන්නෙත් නැහැ. කන් දෙකත් පුළුවන් තරම් සද්ද අඩු තැනකට ගියා. ඒතකොට කන් දෙකත් නිකන් අක්‍රීයයි වගේ. ඉතින් සාමාන්‍ය ගඳක් සුවඳක් ඒ තරම් දැනෙන්නෙත් නැහැ. ඉතින් සාමාන්‍ය තත්ත්වයක් තියෙන විශේෂ ගඳ සුවඳක් ඇත්තෙත් නැහැ. ඉතින් දිව තියෙන්නේ කට තියෙන්නේත් වහගෙන. ඉතින් දිවේ අමුතු රසයක් ඇත්තෙත් නැහැ. ඒ වගේමයි අපි හිතමු කයටත් මුකුත් දැන් හුඟකලට කය මුල් කරගෙන තමයි භාවනාව පටන් ගන්නෙ කයන පස්සනා මට්ටමකින්. ඒතොර කයේම තමයි දෙයක් මතු කරගන්නේ. ඒක විතරයි අතනම් පාවිච්චි වෙන්නේ. නමුත් අපි හිතමු ඔන්න දැන් කයන පස්සනාව හරහා අර කියපු අනිශ්චිතතාවයකට වගේ ගියොත් එකාතකින් එතෙන්දි අන්න හිත කයනොත් නිදහස් වෙනවා. අනිසිතෝච විහෙරති කියලා අන්න කයනොත් නිදහස් වෙලා. ඉතින් ඔය වගේ මට්ටමකදී අර චේතනාවන් හරහා සිද්ධ වෙන දේවල් සෑහෙන දුරට අඩපණ වෙලා තියෙනවා. චේතනා පහළ නොවන තරම්. චේතනා පූර්වකව කරන්නේ නැති තරම් කිසිම දෙයක්. ඔන්න ඔය වගේ තත්වයක් මේ විපස්සනා භාවනාදී විශේෂයෙන්ම යෝගාවචරයට ගන්න හැකියාව තියෙනවා. ඇහැ දැන් අක්‍රියයි වගේ, කන අක්‍රියයි වගේ, නාසය, දිව ඒව නිකන් අක්‍රියයි වගේ, ඒ වගේමයි කයිනුත් හිත නිදහස් වෙලා. දැන් චේතනා පූර්වකව යමක් නොවෙනවා වගේ. නමුත් ඔය මට්ටමේදී හිත ප්‍රකල්පනා කර කර හිටියොත් හිත කියව කියෝ හිටියොත් අර ප්‍රකල්පනා මට්ටමක් තියෙනවා. නමුත් භාවනා කරන යෝගාවචරයෙකුට මේ හිතේ කියවිල්ල ඇතුලේ කතාව සෑහෙන සමනය වෙනවා. ප්‍රපංච දුර වෙලා යනවා. හිත නිශ්ශබ්ද වෙන්න ගන්නවා. අන්න ප්‍රකල්පනාත් අඩු වෙලා යනවා. දැන් ඔන්න අපිට තේරෙනවා ඒක ඇත්තටම මේ නිදා මේ චේතනා සූත්‍රයෙන්ම බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. දැන් මේ චේතනාත් නැත්තම් ප්‍රකල්පනාත් නැත්තම් ඒත් අනුසය තියෙනවා නම් ඒත් අන්න විඥාණයට බැහැ ගන්න තැනක් තියෙනවා කියලා කියනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් අපි සමාහලාවට ඉතින් මම හිස් තැනේ හිටියයි අතන හිටියයි මෙතන හිටියයි අනිසිතේ හිටියයි කියලා හිතාගත්තට අපි ගාව මේ ආශ්‍රව තියෙන තාක් අනුසය තියෙන තාක් විඥාණයට බැස ගන්නම් තැනක් තියෙනවා. ඒ නිසා සම්පූර්ණයෙන් කොයිතරම් මේ ප්‍රශස්ත මට්ටමක් ආවත් අපේ ආශ්‍රවශය නොවේ නොවි තියෙන තාක් පූර්ණ විමුක්ත ස්වභාවයකට ඒ කියන්නේ අරහත්ත්වයකට පත් වෙලා නැහැ. එතකොට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අන්න අනුසය ටිකටත් පහර දෙන්න වෙනවා. ආශ්‍රව ටිකත් ප්‍රහාණය කරන්න අවශ්‍යයි. එතකොට ඒ తত্ত্বය දැන් අපි මේ චේතනා තියෙනකොට ප්‍රකල්පනා තියෙනකොට අනුසය තියෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ආරම්මණං ඒතං හෝති විඤ්ඤානස තිතිය. දැන් විඤ්ඤාණයට බැහැ ගන්න ඕන හැටිය අරමුණක් තියෙනවා. ආරම්මනේ සතිපතිත්තා විඤ්ඤානස හෝති. අරමුණක් තියෙනකොට පිහිටි විඤ්ඤාණයක් තියෙනවා. කොහේ හරි හොඳට පතිත වෙච්ච පිහිටපු විඤ්ඤාණයක් තියෙනවා. තස්මින් පතිත්තිතේ විඤ්ඤාණේ විරුල්හි නාම රූපස්ස අවක්칸ති හෝති. මෙන්න මේ වගේ පිහිටි විඤ්ඤාණයක් තියෙනවා නම් එතන හොඳට අන්න විඤ්ඤාණේ වර්ධනය වෙනකොට අන්න නාම රූපයක් ඇවිල්ලා බැහැ ගන්නවා. නාම රූපච්ඡ සලායතන. නාම රූපය නිසා අන්න සලායතන හට ගන්නවා. සලායතන නිසා ස්පර්ශ හට ගන්නවා. ස්පර්ශ නිසා වේදනා හට ගන්නවා. අන්න පටිසෝපාදේ ක්‍රියාත්මක වෙනවා. අපි අහු වෙනවා. සමුදේ පක්ෂයට වැටෙනවා. ඉතින් මේ ඊටාම ගැඹුරු තැනක් පෙන්ලා දෙන්නේ බුදුරයන් වහන්සේ මතක් කරලා දෙන්නේ ඒ කියන්නේ අපේ චේතනාපූර්වක යමක් කරනකොට අපේ පටිසෝපාදේ සමුදය පක්ෂයට අහු වෙලා ඉන්නේ. අපි චේතනාපූර්වක යමක් ප්‍රකල්පනා නැත්නම් චේතනා වලින් තොරව පවා ප්‍රකල්පනා කර කර ඉන්නවා නම් ඒත් අපි අහු වෙලා ඉන්නේ. ඒ වගේම අනුසය හරි තියෙනවා නම් අනුසය මාත්‍රයක් හරි තියෙනවා නම් ඒත් අපි අහු වෙලා ඉන්නේ. එතකොට දැන් මේ අවස්ථා තුනම නැත්තම් ඒකත් මේ සූත්‍රයේම බුදුරයන් වහන්සේ කතා කරනවා. එතෙන්ද කියනවා නෝච බික්කවේ නෝචේව බික්කවේ චේතේති. ඒ කියන්නේ චේතනාපූර්වක යමක් කරන්නෙත් නැහැලු. නෝච පකප්පේති. හිතේ ප්‍රකල්පනායත්තෙත් නැහැලු. නෝච අනුසේති. අනුසේ ඇත්තෙත් නැහැලු. ආරම්මණං නහෝති විඤ්ඤානස්ස තිතිය. එහෙමනම් අන්න විඤ්ඤාණයට බැහැ ගන්න අරමුණක් නැහැලු. ආරම්මනේ අසති පදිත්තා විඤ්ඤානස්ස නහෝති. අරමුණක් නැත්තම් විඤ්ඤාණයේ පිහිටපු ස්වභාවයක් නැහැ. තස්මින් අපපතිට්ඨිතේ විඥානේ අවිරූල්හේ නාම රූපස්ස අවක්칸ති නහෝති. අන්න ඒ බඳු නොපිහිටි විඥාණයකින් වර්ධනේ නොවිච්ච විඥානයක් තුලට නාම රූපයක බැස ගැනීමක් නොවේ. නාම රූප නිරෝධහ සලායතන නිරෝධෝ. අන්න නාම රූපේ නිරුද්ධ වී යාමෙන් සලායතන නිරුද්ධලා යනවා. සලායතන නිරෝධහ පස්ස නිරෝධෝ. සලායතන නිරුද්ධ වී යාමෙන් ස්පර්ශ නිරුද්ධලා යනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. අන්න ස්පර්ශ නිරුද්ධ වියාමෙන් වේදනා නිරුද්ධ වෙලා යනවා. අර නිරුද්ධ පක්ෂය අන්න වැඩ කරනවා. ඒ නිසා අපි තේරුම් ගන්න තියෙන්නේ මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මාර්ගය බොහොම ගැඹුරින් විස්තර කරලා තියෙනවා. කොහොමද මේ නිරෝධයක් සාක්ෂාත් කරන්නේ? නිවනක් සාක්ෂාත් කරන්නේ කියන කාරණාව. එතකොට මේ තත්වයන් අපේ හිතේ ඇති වෙනවා නම් පමණයි එතකොට මේ බුදුරජාන් වහන්සේ කියන තත්වයකට එන්න පුළුවන්. එම නැතු අපි අපිට ඕන දේවල් කර කර හිට කර කර හිටියා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන පාරේ ගියා වෙන්නේ නැහැ. ඉතින් මේ කියන කාරණාවන් ඉෂ්ට වෙනවා නම් අපේ භාවනාවකින්, විපස්සනා භාවනාවකින් මේ කටයුතු වලට අපි ලං වෙනවා නම් ඒ කියන්නේ අපි පාරේ ගමන් කරනවා, නිවැරදි පාරේ ගමන් කරනවා. දැන් මේකට ඇත්තටම කෙලස් වල ලොකු සම්බන්ධයක් තියෙනවා. දැන් මේ කෙලස් නිසා තමයි අපේ හිතේ හටගන්නා නාම රූප වලට අපි ඇලෙන්නේ. කෙලස් නොතිබුණා නම් අපි ඇලීමක් ඇති වෙන්නේ නැහැ, නාම රූප පහළ වෙන්නේ හේකුත් නැහැ. දැන් මේ කාරණාව මතු කරනවා තවත් ලස්සන සූත්‍රයක්, අත්තිරාග සූත්‍රයේ. ඒකත් එනවා අභිසමය සංයුත්තේ. දැන් බුදුරජාණන් වහන්සේ මේක ආහාර පැත්තෙන් විස්තර කරනවා. දැන් මොන ආහාරයේ මේ කන බොන ආහාරයකට රාගය තියෙනකොට, ඒ වගේම ඒකේ ලොකු සතුටක් ලබනකොට, ඒකට තණ්හාවක් තියෙනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ආහාරය හරහා ඒ තියෙන තණ්හාවට, ඒ තියෙන ඒකේ තියෙන රස විඳීමට හරහා අන්න විඥානේ බැහැ ගන්නවා කියලා. අපි හිතමු තනිත් පැත්තෙන් අනිත් ආහාර පැත්තක් වෙනවා, ස්පර්ශ ආහාරය ගන්නකොට. අපි තුන් ඇහෙන් බලනකොට, කනෙන් ඇහෙනකොට, දිවෙන් රස බලනකොට, මේ වගේ ස්පර්ශ ආහාරයට යම් කිසි කැමැත්තක් තියෙනවා නම්, තණ්හාවක් තියෙනවා නම්, ඒ තුල සතුට වෙනවා නම් ඒත් විඥානේ බැහැ ගන්නවා කියනවා. ඒ වගේමයි මනෝ සංචේතන ආහාර. හිතින් චේතනාපූර්වක යමක් කර කර ඉන්නකොට, චේතනාපූර්වක වෙනකොට එතනත් ඒකටත් හරි කැමති නම්, දැන් අපි සාමාන්‍යයෙන් කැමතිනේ මොනවා හරි හිත හිත ඉන්න. ඉතින් චේතනාපූර්වක යමක් කරන හැම මොහොතේදීම අන්න එතෙන්දිත් මේ විඥානය පිහිටනවා කියලා කියනවා. ඒ වගේමයි අර ඇහෙන් රූප බලන විඥානයක්, කනෙන් ශබ්ද අහන විඥානයක්, ඒ කියන්නේ සෝත විඥානයක්, නාසයෙන් ගඳ සුවඳ බලන විඥානයක්, දිවෙන් රස බලන විඥානයක්, කයින් ස්පර්ශයන් ලබන විඥානයක්, මනසින් යමක් දැනගන්න මේ මනෝ විඥානය. ඒ තියෙන වෙලාවෙදිත් විඥානය හොඳට පිහිටනවා කියලා කියනවා. හැබැයි හිතන්නේ යම් වෙලාවක මේ ආහාරවලට රාගෙ දුරු වෙලා නම්, ඒවැ සතුටු වෙන්නේ නැත්තම්, ඒ වගේම මේ සම්බන්ධයෙන් තණ්හාවක් නැත්තම් අන්න බුදුරජාන් වහන්සේ කියනවා අන්න විඥානේ පිහිටන්නේත් නැහැ කියලා. ඒ කියන්නේ මේ විඥානේ පිහිටීමට අපේ කෙලෙස්වල සම්පූර්ණ බලපෑමක් තියෙනවා. ඉතින් මේක ලස්සන උපමාවකින් බුදුරජාන් වහන්සේ පෙන්ලා දෙනවා. මේ උපමාව අපිට ඉතාම ප්‍රයෝජනවත් උපමාවක්. දෙන උපමාව හරිම ප්‍රබලයි. හිතන්න කියනවා ටිකක් උස් ගයක් තියෙනවා කියලා. මේ ගෙයි බිත්ති හතරක් තියෙනවා. ඒ වගේම කවුලුත් තියෙනවා. ටිකක් උඩට වෙන්න කවුලු තියෙනවා. ඒ කියන්නේ නැගෙනහිර බිත්තියේ කවුලුවක් තියෙනවා. ඒක කවුලක් කියලා හිතමු. නැගෙනහිර බිත්තිය, නැගෙනහිරට මුහුණලා බිත්තියක් තියෙනවා. ඒකේ කවුලුවක් තියෙනවා. ඒ වගේමයි උතුරට මුහුණලා බිත්තියක් තියෙනවා, ඒකෙත් කවුලුවක් තියෙනවා. ඒ වගේමයි දකුණට මුහුණලා බිත්තියක් තියෙනවා, ඒකෙත් කවුලුවක් තියෙනවා. දැන් බිත්ති හතරකුත් තියෙනවා. දැන් ඒ වගේම බටහිර බිත්තියකුත් තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මහණෙනි, දැන් උදේට ඉර පායනකොට අපි කොයි පැත්තෙන්ද ඉර පායන්නේ? නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා. දැන් නැගෙනහිර පැත්තෙන් ඉර පායනකොට දැන් කොහෙද ඉරේලිය වදින්නේ? ඊට ප්‍රශ්නයක් අහනවා. දැන් අර කවුළුවෙන් දැන් ඉරේලිය ඇතුල් වෙනවා. කොහෙ තියෙන කවුළුවෙන්ද? නැගෙනහිර පැත්තේ තියෙන කවුළුවෙන් ඉරේලිය ඇතුල් වෙනවා. ඇතුල් වෙලා මේ ඉරේලිය පතිත වෙන්නේ කොහෙද? බටහිර බිත්තියේ. ඔන්න අපි මේක පොඩ්ඩක් ලියාගත්තොත් දැන් ඔන්න බිත්තියක් තියෙනවා නැගෙනහිරට මුහුණලා, ඒකේ කවුළුවක් තියෙනවා, ජනේලයක් තියෙනවා. ඒ ජනේලය ඇතුලෙන් දැන් ජනේලය අස්සෙන් දැන් ඉරේලිය එනවා. ආවට පස්සේ ඒක පතිත වෙනවා බටහිර බිත්තියේ. දැන් ඕක අපි කාටත් තේරෙනවා. ලන්දන් භික්ෂුන් වහන්සේලාට උත්තර දෙනවා, ස්වාමීනි, මේ බටහිර බිත්තියේ තමයි ඒ හිරු එළිය පතිත වෙන්නේ, පිහිටන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මහණෙනි, මේ බටහිර බිත්තිය නැත්තම් කොහෙද මේ ඉර එළිය ගිහිලා පතිත වෙන්නේ කියන්න පුළුවන්ද? භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීන් වහන්ස, මේ බිත්තිය නැත්තම් ගිහිල්ලා ඕක පොළොවේ පතිත වෙයි. පැහැදිලිනේ. දැන් බිත්තියක් නැහැ, ඉර එළිය ආවා නැගෙනහිර බිත්තියෙන්, ඒක කිලිම ගියා, බිත්තියක් නැතිවද ගිහිල්ලා පොළොවේ පතිත වුණා. බුදුරජාණන් වහන්සේ ඒකත් පිළිගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එතනින් අතර වෙන්නේ, මහණෙනි, පොළවත් නැත්තම් කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, සාමාන්‍යයෙන් මේ පිඟුතුන් අහලා ඇති, උඩ තමයි ඔය ඝන පෘෂ්ඨය තියෙන්නේ, ඝන පෘෂ්ඨය අයින් වුණාට පස්සේ ජල පෘෂ්ඨයක් තමයි තියෙන්නේ කියලා සාමාන්‍යයෙන් කියනවා. ඉතින් භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි, එතකොට ජලය මත පිහිටනවා කියලා. දැන් පොළව නැහැ, ජලය තියෙන්නේ, ඉතින් ජලය මත පිහිටනවා කියලා. බුදුරජාණන් වහන්සේ එතනින්ුත් නැතර වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහනවා ජලයක් නැත්තම් කියලා. දැන් කොහෙද පිහිටන්නේ? අන්න එතකොට කියනවා පිහිටන්න තැනක් නැහැ කියලා. ඔන්න ඔය වගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ විඥානයක් අපපතිත්‍ිත ස්වභාවය තමයි ඔය විස්තර කරන්නේ. ඒ කියන්නේ අරමුණක් නැත්තම් ගන්න, නාම රූපයක් නැත්තම් අන්න පිහිටි විඥානයක් නැහැ. දැන් මොකේ බුද්ධ වචනේම මතක් කරගමු. කබලීකාරේ චේ භික්කවේ නත්ති රාගෝ නත්ති නන්දි නත්ති තණ්හා. මේ කබලින්කාර ආහාරය වගේම ස්පර්ශ ආහාරය, විඥාන, මේ මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය, මේ හතර ගැනම කියනවා. ඉතින් මේ එකක සම්බන්ධයෙන් හෝ රාගෙ නැත්තම්, එතන සතුට වීමක් නැත්තම්, තණ්හාවක් නැත්තම් අපපතිත්‍ත්‍ිතං තත්ත විඥානං අවිරූල්හං. එහෙමනම් විඥානය පිහිටන්නේ නැහැ, වර්ධනය වෙන්නේ නැහැ. යත්ත අපපතිත්‍ත්‍ිතං විඥානං අවිරූල්හං නත්ති තත්ත නාම රූපස්ස අවක්칸ති. අන්න ඉබන්දු විඥානේ පිහිටියේ නැත්තම්, වර්ධනය වුණේ නැත්තම් අන නාම රූපේ බැස ගැනීමක් සිදු නොවේ. නත්ති තත්ත නාම රූපස්ස අවක්칸ති. නත්ති තත්ත සංඛාරා සංඛාරාණං බුද්ධි. සංස්කරණයක් වෙන්නේ නැහැ. සංස්කාරයන්ගේ වර්ධනයක් වෙන්නේ නැහැ. යත්ත නත්ති සංඛාරාණං බුද්ධි නත්ති තත්ත ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති. ඔන්න සංස්කාරයන්ගේ වර්ධනයක් උනේ නැත්තම් එහෙමනම් නැවත ඉපදීමක් සිදු නොවේ. යත්ත නත්ති ආයතින් පුනබ්බවාබි නිබ්බත්ති නත්ති තත්ත ජාති ජරා මරණං. ඔන්න සංස්කරණය සිද්ධ වුනේ නැත්තම් නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ජාති ජරා මරණ මුකුත් නැහැ. ඉතින් සම්පූර්ණ මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ මේ පරිනිර්වාණය ඒ தત્ත්වය තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ දැන් අර චේතනාත් නැහැ, ප්‍රකල්පනාත් නැහැ, ආශ්‍රවත් නැහැ. අපි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන ආසාවක්යන් කියලා. ඉතින් මේ ආශ්‍රයක් ෂේ කරපු තැනත්තා තමයි කීනාශ්‍රවෝ කියලා කියන්නේ රහතන් වහන්සේට. එතකොට ඒ රහතන් වහන්සේගේ අන්න විඥානේ පිහිටන්න තැනක් නැති ස්වභාවයක්. මොකද කබලින්කාර ආහාරය ගැනත් රාගයක් නැහැ, නන්දියක් නැහැ, තණ්හාවක් නැහැ. ස්පර්ශ ආහාරය ගැනත් නැහැ. මනෝ සංචේතන ආහාර ගැනත් නැහැ, විඥාන ආහාර ගැනත් නැහැ. මේ එකම ආහාරයක් ගැනවත් එබඳු තණ්හාවක්, නන්දියක්, සතුටු වීමක්, රාගයක් නැත්තම් අන්න විඥානේ පිහිටන්නේත් නැහැ. අන්න අර වගේ කෙලින්ම සම්පූර්ණයෙන්ම ඒ රහතන් වහන්සේ පරිනිර්වාණයට පත්වීම ගැන තමයි උඩට පැහැදිලි කරන්නේ. ඒතොර මෙන්න මේ තොරතුරු අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කතා කරන චිත්තානුපස්සනාවේ කෙනෙකුට ගැඹුරකට යන්න පුළුවන් නම් එතකොට මේ හිතේ නාම රූපයක් පහළ වෙන මට්ටමේදී තමයි ඔන්න අපි සංස්කරණයක් කරන්නේ. ආයි හිතේ සිතුවිලි පහළ වෙන්න ගන්නෙ. එහෙම නැත්නම් හිතේ තියෙන සංසිඳුන ස්වභාවයක්, පැහැදිලි ස්වභාවයක්, නතර වෙච්ච ස්වභාවයක්, බොහොම ඉඩකඩ සහිත ස්වභාවයක්, කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක්. ඉතින් එබඳු ස්වභාවයක් තියෙනකොට අන්න අර පිහිටි විඥානයක් නැති ස්වභාවයක් තමයි තියෙන්නේ. හැබැයි තාමත් අනුසය තියෙන නිසා, ආශ්‍රව තියෙන නිසා ආයෙත් අල්ලන්න ඉඩ තියෙනවා. ආයෙත් අපේ හිත ගිහිලා ඇලෙන්න ඉඩ තියෙනවා. උපාදාන කරන්න ඉඩ තියෙනවා. එතෙන් තමයි නැවත නැවත අන්න විපස්සනාවකට යන්න තියෙන්නේ. තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. ඒ අවස්ථාවේදී වර්තමාන වශයෙන් අන්න හිත අල්ලනකොට, පරණ පුරුද්දට ගිහිල්ලා රූපයක් තුල ඇලෙනකොට, සද්දයක් තුල ඇලෙනකොට, ගන්ධයක් තුල ඇලෙනකොට, රසක් තුල ඇලෙනකොට, කයේ දැනෙන ස්පර්ශයක් තුල ඇලෙනකොට, ආයෙත් මනසේ ආපු අරමුණකට බැඳෙනකොට අන්න ඉතින් තමයි අන්න අපිට විපස්සනාවක් කරන්න වෙන්නේ. ආයෙත් හිත නිදහස් කරගන්න වෙන්නේ. ඉතින් මේ කරුණ අපි තේරුම් අරගෙන අපිට පුළුවන් නම් මේ බුදුරජාන් වහන්සේ පෙන්වන මේ ගැඹුර වටහා ගන්න. අපි වඩන භාවනාවේදී මේ සිද්ධ වෙන කාරණාව බුදුරජාන් වහන්සේගේ වචනයත් එක්ක, නැත්නම් බුද්ධ වචනයත් එක්ක ගලප ගන්න පුළුවන් නම් අපිට මේ தත්වය తాවකාලිකව හො ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ මේ අනිශ්චිත ස්වභාවයක්, අරමුණක් තුල එල්බ නොගත් ස්වභාවයක්, අරමුණක් මත පිහිටපු නැති ස්වභාවයක්, රාගෙන්, ද්වේෂෙන්, මෝහෙන් බත් මේ තෙත් නොවෙච්ච තත්වයක් හිතේ ඇති කරගන්න පුළුවන් නම් අනතාවකාලිකව හෝ අපේ හිතේ නිදහස් භාවයක්, විමුක්ත ස්වභාවයක්, මොහකටවත් ඈඳිච්ච නැති, ඇලිච්ච නැති ස්වභාවයක් යෝගාවචරයෙකුට කෙටි කාලයකට හෝ අත්දක ගන්න අවස්ථාව තියෙනවා. නමුත් අපි ඕනට වඩා මෙතෙන්දී අදිටක්සේකට යන්න අවශ්‍ය නැහැ. මොකද මේ தත්ත්වය తాවකාලිකයි. මොකද ආශ්‍රවයන් තියෙනවා, අනුසය ධර්මයන් තියෙනවා. ඒ නිසා අපි ওই தත්ත්වෙන් මැරුණත් ඒත් අපි උපදීවි. මොකද ආශ්‍රව සහිත නිසා. එහෙමනම් අපිට මේ ආශ්‍රවයන් ඡය කිරීම කියන ඒ උපරිම මට්ටම, ඒ මේ විපස්සනායේ පෙනෙනේ ආශ්‍රව ඡය කරන මාර්ගයක ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ මේ තැන් හඳුනගෙන, මේ අනිසිත ස්වභාවයක් හඳුනගෙන, කෙලෙසුන්ගෙන් තොර හිතේ ස්වභාවයක් හඳුනගෙන, ඒ தත්ත්වය බහුලීකృత කිරීමක් කරහා, ඒ தත්ත්වය නැවත නැවත ඇසුරු කිරීමක් කරහා තමයි බොජ්ජංග ධර්මයන් දිනු කරන්න වෙන්නේ. ඉතින් අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් හෙට සාකච්ඡා කරමු. ඉතින් අද දිනේ මම හිතනවා මේ චිත්තානුපස්සනාව සම්බන්ධයෙන්, ඒ වගේම මේ හිත නාම රූප හරහා තියෙන සම්බන්ධය සම්බන්ධයෙන්, අපි යම් පමණක අවබෝධයක් ලබා ගත්තා නම් මේ චිත්තානුපස්සනාදී වෙන්නේ මෙන්න මේ බඳු දෙයක්ය. මෙන්න යන්න තියෙන මෙන්න මේ වගේ ගැඹුරු තත්ත්වයකටය බුදුරජාන් වහන්සේ මේ සර්වඥාඥානකින් දැකලා මේවා පැහැදිලි කරලා තියෙනවය කියලා මේ දේවල් අපිට තේරෙනවා නම් බය නැතුව අපිට මේ තත්ත්වයන් ගැන යම් තක්සේරුවක් එහෙම නැත්නම් හිතේ විග්‍රහයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ තොරතුරු අපිත් ඉගෙනගෙන අහලා අපේ වඩන භාවනාවටත් මේ තොරතුරු යම් පමණකට සම්බන්ධ කරගෙන හැබැයි භාවනා කරන වෙලාවෙදි මේවා හිතන්නේ ගිහිලා කිසිම තේරුමක් නැහැ. භාවනාවෙන් පස්සේ මේ දෙවත් එක අපි සංසන්දනය කරගෙන මෙන්න මෙහෙම එකක් මෙතෙන්දි වෙන්නේ කියලා තේරුම් බේරුම් කරගෙන අපිත් මේ භාවනාව සුවසේ ඉදිරියට කරගෙන යාමට උත්සාහත් වෙමු. ඒ සඳහා අප සීල දනාටම යම් මඟ පෙන්වීමක් අද දින ධර්ම දේශනාව වෙනුත් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සීල දනාටම තෙරුවන් සරණයි.